సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నుతున్లా సేలు దినామ ఇతామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే క్రాన్నటాయ్ అద్ మే ఉతుం ధర్మానుశాసనావ సందహ ఇతామ శ్రద్ధావిం తమన్గే సదహతి దాయకత్వే గెన కటయుతు కరాన్ని కిత్సిరి కులతుంగ కులసింహ మహాత్మా గౌతమీ కులసింహ మహాత్మ్యతులు పిన్వత్ పిరిసాయి మే ఉతుం ధర్మానుశాసనావట శ్రద్ధావిన్ దాయకత్వేకిన కటయుతు కరును లబాన్ని మే పిన్నుతున్లా సీలు దినాటం అపి అనుమోదనా కరణో సువసేమ జీవితావబోధే కరాయాన్నట మీ ధర్మదాన మీ కుసల్ హేతు ఆసనావేవా కిలపి ప్రార్థనా కరణో దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్వత్ని బుదురజానన్ వహన్సే వదాల మూలిక శ్రీ సద్ధర్మయ సేమ అవస్థావక దీమ అపివ సంసిందువను అపివ సువపత్ కరను తోట మీ సువపత్ ఏమిటి కెమతికినా పులువన్ తరం ధరమే ఒస్సే తమన్గే జీవితయ విమసాబలంట దక్షవెండో ఇతడు ధరమే ఒస్సే తమన్గేమ జీవితే విమసాబలను కొట యాట యావమ గెంబురింగ్ పేన్ పటంగారును ఎయాట యావ గెంబురిం పేనుకుట తమై వటినాకమ కడాగన వెటెన్ని తింగ్ అపిట అపివ గెంబురింగ్ తేరెన్ నెతి ఉనామ తమై వటినాకమ వెడియం పేన్ని తి వటినాకం పేన ప్రమాణేటమ అపితుల భవ సంస్కార రెస్వెనవా తింగ్ ఈ రెస్వెన భవ సంస్కారన్ విసిన్ అపవ నిరతురువమ అనాథకరణ అపితుల రెస్వెన భవ సంస్కారన్ విసిన్ అపవ నెవత అపవ అనాత కరణం బుదురజానన్ వహన్సీకి శ్రావకన్ హెటియట అపి అపే జీవితే ధర్మీం రెకగానున్నాం ధర్మీం రెకగానున్నాం ఇక్కడ హుందమ అవస్థావతమై మీ ఉదావేలా తీయని కానీ మిచ్చర హుంద అవస్థావా తవత్ తప్పట ఉదావిన్ని నెహే మీకు ఇచ్చరట హుంద అవస్థావా పిన్వత్ని బుదురజానన్ వహన్సీకి బుద్ధ వచనయతుల అపి మే లభిచ్చ భాగ్యతున్హన్సీకి పిలిసారంట హరియట ప్రశంసాకరండు అపి జ్ఞానేట పవా గరుకరండు మొకద మీ బంధు జ్ఞాన దర్శనయజ్ఞన్ లోకే కిసిమ కెనెకుట కిసిమ అదహసక్నే కిసిమ కేవీమక్నే కిసిమ విమసీమక్నే ఇబంధు కేవీమక్ నెతి ఇబ్బందు విమసీమక్ నెతి అవకాశేకది అప్పటి మీ బుదురజానన్ వహన్సికి ధరమీతుల లెబిన పిలిసరణ స్వల్పదయాగ్నిమి ఇది మీ ధరమీతుల ఇస్సరహట దేవును అక్కరా అను అనా యా కుహుమద్ వెడకరండో దెన్ లంకావి గుడాక్ దినకుట హొంద సద్దావాక్ తీయను తోటి ఈ సద్దావ కీనిక అపిట ఆవే అనుమానిక జ్ఞానికి ఆనుమానిక జ్ఞానయకింతమై ఏ సద్దావే అవిల్లతి అయి అపే దిమౌప్యోపవ అప్పటి కివ్వా మిహిమ బుధురజానోసనమ పహలవేలా ఇది బుధురజానహాసికి శ్రావక్యూతమయ్య అపి ఏ బుధురజానహాసి మీదు మహారాతనహాసి ధర్మి అరంగ అవిల్లా మీ లంకావి పెలకలా ఇది మీ లంకావి రహతనోసల బిహివెలా తీయనో මාර්ගඵලලාභින් බිහි වෙලා තියෙනවා. මේ ධර්මයේ රැකගත්තේ අපි මේ ලංකාව බුදුරජාණන්සිට පූජා කරලා තියෙනවා, බුදුරජාණන්ස ලංකාවට වැඩම කරලා තියෙනවා කිය කියා අපට මේ යම් සද්ධාාවක් අපේ පරම්පරාවෙන් අපට හැදුවා. ඒකෙන් අපට ගොඩ නැගුණා අනුමාන වශයෙන් ඥානය. මෙහෙම නිවන කියලා එකක් තියනවලු, තියනවා කියලත් නෙමෙයි, මේකක් තියනවලු, ඒක අවබෝධ කරන්න පුළුවන්ලු, ඒකෙදි දුක ඉවර වෙනවලු වගේ අනුමාන ඥානය. අනුමාන ඥානය කියනම් මේ අපි තුල තියෙන සද්ධා මාත්‍රය අපි තුල සකස් කරලා තින්නේ ආනුමානික ඥානය. අනුමාන ඥානයක් තමයි අපි තුල සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ අනුමාන ඥානයක් අපි තුල සකස් කරලා තියෙන නිසා ඒ අනුමාන ඥානය සද්ධාව සම්බන්ධ සද්ධාවත් එක්ක බැඳිලා තියෙනවා. එතකොට මේ අනුමාන ඥානය සද්ධාවත් එක්ක බැඳිලා තියෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ අනුමාන ඥානය සද්ධාවත් එක්ක බැඳිලා තියෙන එක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටිකක් දුර්වල වෙන්න පුළුවන්. එයාගේ දැනුම් පරාසය, එයා ඉගෙන ගන්න විදිය, එයා ඉගෙනගත්ත දේවල් මේවත් එක්ක අර සද්ධා මාත්‍රයත් ආනුමානිකව ගොඩනැගිච්ච ඥානයටත් වටිනාකම් නොදී එයා තුළ හුදු වෙනත් වටිනාකම් ගොඩනැගෙන්න පුළුවන්. අන්න ඒකට අවශ්‍ය දේ තමයි බුද්ධ ශාසනයේ ධර්මීය ඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපිට අනුමාන ඥානයක් තියෙනවා. දැන් ওই අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ සම්බන්ධ බටහිර දාර්ශනීය මේ පස කාලේ දැන් අවුරුදු 250කට විතර උඩදී පහළ වෙච්ච දාර්ශනික මතවාද ගැන කතා කළාට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තමයි මේව බොහොම ගැඹුරෙන් තියෙන්නේ. බටහිර දාර්ශනීය තියෙනවා අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ කියලා එකක්. එතකොට මේ අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ කියන එක ඇතුලේ තමයි විවිධ චින්තන ගොඩනැගිලා තින්නේ. බුද්ධිවාදී ප්‍රවණතා, අනුභූතිවාදී ප්‍රවණතා, මේ වගේ ගොඩාක් බටහිර දර්ශනවල ප්‍රවණතා ගොඩනැගිලා තින්නේ මෙන්න මේ මත. නමුත් බලන්න අපිට අනුමාන ඥානයක් අපිට හැදිලා ඒ අනුමාන ඥානය සද්ධා මාත්‍රයත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඒක ටික කාලයක් යනකොට ඒක මැරෙන්න පටන් ගන්නවා. වැඩි කල් යන්නේ නැහැ. ඒකයි ඔය ඉගෙන ගන්න දරුවන්ට එහෙම බුදුරජාණන්ස ගැන වැඩි සද්ධාාවක් නැත්තේ. පොඩි කාලේ ඉතින් අම්මලා මේ බොහොම ගෞරවයෙන් මල් පූජා කරන්න පුතේ, මල් කඩන්න පුතේ කිය කිය ඔළුව අතක ගා හිටියට ඔයාලගේම දරුවෝ දිහා බලන්න ඒගොල්ලන්ගේ සද්ධාව මියැදෙමින් තියෙන්නේ. ඒගොල්ලන්ගේ සද්ධාව ගොඩාක් දුර්වල වෙලා. ඒකට හේතුව තමයි අර ධර්මීය ඥානයකින් උපකාරය ලැබිලා නැහැ. පැවිද්දෙකුට වුණත් ඕක වෙනවා. පැවිද්දෙකුට වුණත් ඔය ප්‍රශ්නේ වෙනවා පින්වත්නි. මොකද්ද වෙන්නේ? අනුමාන ඥානයයි සද්ධා මාත්‍රයයි පමණක් තියෙන කෙනෙක් තුල ටික කාලයක් යනකොට විවිධ මේ ලෝකයෙන් එන දැනුම් පරාස තුල එයාට වෙන දේ තමයි අර සද්දා මාත්‍රය මියදෙන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි අපේ තරුණ ළමයින්ට එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ ධර්මී කියලා මොකද්දෝ වෙන එකක් ඔය ඔය යනවා. දැන් මේ කාලේ පේනවනේ Facebook වල එහෙම ධර්මී කියලා හොයන්නේ මොනවද? මේ නිකන් උඩින් කතා කරන කතාවලට මිනිසු පිටණි වලට එකතු වෙලා අහනවා. ඉතින් ඒ මට්ටමක් තියෙන්නේ. ඉතින් මේ වෙනත් නිවන් අවබෝධ කරන්න හිතනවා නම් Facebook එකෙන් නම් ධර්මේ හොයන්න එපා. සෝවාන් වෙන්නවත් උවමනාවක් තියෙනවා නම් මේ තරුණ දරුවොත් මේ වහනවා Facebook එකෙන් නම් ධර්මේ හොයන්න එපා. Facebook එකේ එක එක රැලි තියෙන්නේ. Facebook එකේ තියෙන එක එක රැලි මිනිසුන්ගේත් වැඩේ උඩ දාලා බිම අතාරින එකනේ. ඒ නිසා කාලෙන් කාලේ එක එක පැවිදි අය එනවා. ඒගොල්ලෝ උඩ දාලා මිගියෝ බිම අතාරිනවා. ඔහම එක එක රැලි එනවා කාලෙන් කාලෙට. හරි, මේ ඕගොල්ලන්ට මේ නිවන් අවබෝධ කරන්න ඕන නම්, සත්‍ය අවබෝධය කරා යන්න ඕන නම් මේ Facebook එකෙන් නම් බණ අහන්න එපා. Facebook එකෙන් බණ අහලා වැඩන්නේ, පොඩි පොඩි ෂෝට් ක්ලිප් අහලා වැඩන්නේ. වීඩියෝ ක්ලිප් තියෙනවා ගොඩාක් ඉන්ටර්නෙට් එකේ, අහලා වැඩන්නේ. ඉතින් මේක බොහොම පිළිවෙලකට කරගෙන යන්න ඕන එකක්. අවස්ථාවට ආස්වාදයේ උපද්දවන එකක් නෙමෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ සදාතනිකව සංසිඳුවන එක කෙනෙක්ව අවස්ථානුකූලව සංයමයක් එන්න නම් සින්දු අහලත් පුළුවන්. කෙනෙක්ගේ කනස්සල්ල අඩු කරන්න පුළුවන් සින්දුවක් අහගෙන ඉඳලා. තයා කැමති ගායකයෙක්ගේ කැමති සින්දුවකට හොඳට කන් දීගෙන ඉන්නකෝ. ඉතින් කැමති ගායකයෙක්ගේ කැමති සින්දුවකට හොඳට කන් දීගෙන ඉන්නකොට එයාට යම්කිසි ආකාරයක සංසුන්කමක් එයා තුළ එනවා. ඒ වගේ සංසුන්කමක් නෙමෙයි බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන්නේ සදාතනිකව සංසුන්කම සංසිඳීම. ඒ සදාතනිකව සංසිඳීම කියන එකට අපි එකතු වෙන්න ඕනේ. ඒකට එකතු වෙන්න බැරි හේතුව තමයි අපට අනුමාන ඥානයක් තියෙනවා. ඒ ඥානය සද්ධා මාත්‍රයත් එක්ක බැඳිලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා තමයි සද්ධා මාත්‍රේ උපදවලා තියෙන්නේ. ඒකෙන් අපි අනුමාන කරගන්නවා මේ බුදුරජාණන් වහන්සේ නිකෙලස් කෙනෙක්, උනාංශේ රාග ද්වේෂ මොහ දුරු කර කෙනෙක්, චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්. අපි දැකලා නැහැ අවබෝධ කළාද නැද්ද කියලා. අනුමාන වශයෙන් අපි විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝක සත්වයන්ට දේශනා කරපු කෙනෙක්, ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාව මහා ප්‍රඥාව පාවිච්චි කරපු කෙනෙක්, සරුවඥතා ඥාන දර්ශනයක් තිබුණු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝක සත්වයාට දුක ඉවර කරගන්න මාර්ගෝපදේශනයක් කළ කෙනෙක්, උන්වහන්සේ මේ ජීවිතේම සසර දුක ඉවර කරපු කෙනෙක් කියලා අපි ඉතින් අර සද්ධා මාත්‍රේට අනුමාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව දරා ගැනීමක් තියෙනවා. ඉතින් ඕක බොහොම පොඩි කාලෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් තරුණ වෙනකොට ඕක නැහැ. ඇයි නැත්තේ? යාට අර අනුමාන ඥාණයෙන් ගොඩනගා ගත්ත දේ අවිශ්වාසයේ මත එකතු වෙන්නේ නැහැ. එයා නොයේක් දැනුම් පරාස. එයා එක එක දේවල් ඔළුවට දාගෙන. ඉතින් එක එක ඔළුවට දාගත්තට පස්සේ ඒ වයින් ඔළුව කුරුවල් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා මෙයාලට හිතෙන්නේ අනේ ඉතින් මේ සාමාන්‍ය කෙනෙක් වගේ. ඉතින් ඔයාලගේ දරුවන්ට ඕක දැන් වෙලා තියෙන්නේ. එතකොට ඕක වෙලා දැන් ඉස්සරහටත් ඕක බරපතල වෙන්නේ ඇයි? ධර්මීය ඥාණයෙන් මේකට උදව්ව ගන්න ඕන. ධර්මීය ඥාණයෙන් උදව්ව ගන්න ඕන. එහෙනම් මතක තියාගන්න, අනුමාන වශයෙන් ගොඩනැගෙන අපේ ඥාණය, අනුමාන වශයෙන් ගොඩනැගෙන ඥාණය සද්ධා මාත්‍රයත් එක්ක බැඳී පවතිනවා. මේක වියප මේක දුර්වල වීම මේ අවස්ථාව කඩාගෙන වැටෙන එකට තියෙන එකම උදව්ව, එකම අනුබලය තමයි ධර්මීය ඥානයකින් උදව්ව ගන්න එක. මොකද ධර්මීය ඥානය කියන්නේ? ධර්මීය ඥානය කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නව යාට බොහොම සමීප තැන ඉඳලා විමසලා බලන එක. පටිච්ච සමුප්පාදයේ සමීපම අත්දැකීම තියෙනවනේ. මොකද්ද ඔයාලට පටිච්ච සමුප්පාදයේ සමීපම අත්දැකීම? සමීපම අත්දැකේ නාම රූප අත්දැකීම සමීප නැහැ. පින්න අවිද්‍යාව සම්බන්ධ අත්දැකීම සමීප නැහැ. සංස්කාර සම්බන්ධ අත්දැකීම සමීප නැහැ. හැබැයි සමීප දෙයක් තියෙනවා අපි මූණ දෙන. අපේ අත්දැකීමක් තියෙනවා. පටිච්චසමුප්පාද. ඒ මොකද්ද? ජරා මරණ දුක. ඒක අපිට ගොඩාක් කිට්ටුයි. අපි මොකද අපි ජරාවට පත් වෙමින් ඉන්නේ. මරණය කරා යමින් ඉන්නේ. ඒ නිසා ඒක අපිට ගොඩාක් දැනෙනවා. අවිද්‍යාව ගැන අපිට එච්චර දැනීමක් නැහැ. සංස්කාර ගැන එච්චර දැනීමක් නැහැ. නාම රූප ගැන ගොඩාක් බණ අහන්න ඕන. ඊට පස්සේ ස්පර්ශය ගැන තේරුම් ගන්න ගොඩාක් බණ අහන්න ඕන. සංජානනීය ගැන, විතර්ක ගැන, ਵਿਚාරේ ගැන, පස්සද්ධි ගොඩාක් අහන්න ඕන. ගොඩාක් කියන්න ඕන දේශකෙක් වුණා. එයාට ගොඩක් මහන්සි එහෙම කියන්න ගියාම. සෑහෙන අමාරුයි. එතකොට එහෙම අමාරු වුණාට පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුල අපට බොහොම සමීපව දැනෙන දේ, බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුල සමීපව අපට දැනෙන දේ ජරා මරණ. ඇයි මේ දැනුත් ජරාවටපත් වෙමි. දැනුත් සම්පූර්ණයෙන් අතීතයේ කරපු කෘත්‍යයන් කරගන්න බැරි මට්ටමට අපි දුර්වල වෙමින් ඉන්නේ. කියන්නේ ජරාවටපත් වෙනවා, වියපත් වෙමින් ඉන්නේ අපි ඔක්කොම එහෙමයි. මරණය සම්බන්ධ අත්දැකීම ගැන අපි නිතර හිතනවා. මරණය ටිකක් හරි කල් දාගන්නේ කොහොමද කියන එක ගැන අපිට අදහසක් තියෙනවා. ඒ වෙනුවෙන් මොනවද බෙහෙත් තේත් කියලා අපි හොයනවා. ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕන කියලා අපි හොයනවා. එහෙනම් අපිට බොහොම නිතර අපිට අපේ ජීවිතයේ සුලභ දෙයක් තමයි ජරා මරණ. අපේ ජීවිතේ හරි සුලභයි. ඉතින් ජරා මරණ ගැන අපි හරි සංවේදී. ඉතින් ජරා මරණ ගැන අපිට හරි උමනාවක් තියෙනවා. ඉතින් ජරා මරණ ගැන අපි හරිම සංවේදී ජීවිතයක් තමයි අපට තියෙන්නේ. ඉතින් මේ ජරා මරණ ඔස්සේ දැන් ධර්මීය ඥානය කියන්නේ මෙන්න මේකට තමයි, ජරා මරණ ඔස්සේ. ඒතර මේ ජරා මරණ දුක ඔස්සේ මේක හොඳට විමසා බලනවා හේතුඵල ධාමෙන්. අයි අපිට දැනෙන එකනේ. ඒතර මේ ජරා මරණ දුක යට කරන්න යා බෙහෙත් තේත් ඒවා මේවට මහු වෙලා ඉන්නේ නැහැ. ඒවා කරගන්න කොහොමත්. ඒත් එක්ක මෙයා බලනවා ජරා මරණ දුක කුමක් නිසා ඇති වෙච්ච දෙයක්ද. එතකොට එයාට දැනෙනවා මේ ජරා මරණ දුක ප්‍රතිසන්දිය නිසා වෙච්ච වැඩක්. කවුරුවත් කරපු වැඩක් නෙමෙයි. කවුරුවත් අටවපු උගුලක් නෙමෙයි. ප්‍රතිසන්දිය නිසා වෙච්ච දෙයක් මේක. ප්‍රතිසන්දිය ලැබලා ඉන්න නිසා, අපි ඉපදිලා ඉන්න නිසා අපි මුණ දෙන අත්දැකීමක් කියලා එයා ධර්මයෙන් බලනවා. එතකොට මේ ප්‍රතිසන්දිය කුමක් නිසා වෙච්ච දෙයක්ද කියලා බලනකොට එයාට පේන්න ගන්නවා මේ ප්‍රතිසන්දියන් කවර දෙයක් නිසාවත් නෙමෙයි වෙලා තියෙන්නේ, විපාක පිණිස කර්ම රැස්වීම නිසා වෙච්ච වැඩක්. එතකොට විපාක පිණිස කර්ම රැස්ුනේ මොකක් නිසාද කියලා එයාට බලනකොට පේනවා ඒකට හේතුව තණ්හාව කියලා. ඒකට වෙන මොකක්වත් නෙමෙයි හේතුව තණ්හාව. එතකොට තණ්හාවත් විපාක පිණිස කර්ම රැස්වීමත් ප්‍රතිසන්දියත් පදනම් කරගෙන අපි අද මේ බඳු මහ විශාල දුකක් භුක්ති විඳිමින් ඉන්නවා. මේ බඳු දුකක් භුක්ති විඳිමින් ඉන්නවා කියලා ඔය පින්නතුන්ලාට ඔය වචන හතර ඔස්සේ ජීවිතේ දිහා බලන්න පුළුවන් හැකියාව. ඒ හැකියාවට තමයි ඇත්තට මේ විදියට දරා ගන්න එකට තමයි ධර්මීය ඥානය කියන්නේ. මේකට තමයි ධර්මීය. මෙන්න මේ ඥානේ නැත්තම් අර අනුමානේ පිණිස ගොඩනැගිච්ච සද්ධා මාත්‍රය ඉතාම කඩාගෙන වැටෙනවා. ඉතාම දුර්වල වෙනවා. දැන් මෙන්න මේ විදියට යම් කෙනෙක් බැලුවා කියලා කවුරුවත් මඟපල පැත්තට යන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ විදියට යායාගේ ජීවිතේ විමසා බැලුවා කියලා මඟපල පැත්තට යන්නේ. දැන් බලන්න අපිට තියෙනවා අනුමාන දැනුමක් ඥානයක් එක එක්තරා විදියක. ඒක සද්ධා මාත්‍රයේ සම්බන්ධ බැඳී පවතිනවා. ඒක ටික ටික දුර්වල වෙන්න පුළුවන්. එයාගේ දැනුම් පරාසය ඇතුළේ එයා ඉගෙනගත්ත දේවල්, එයා හැසිරෙන විදිය, එයා සගත සමාජ අත්දැකීම් මේවත් එක්ක එයාගේ සද්ධාව මියැදෙන්න පුළුවන්. ඒතර මේක පරිස්සම් වෙන්නේ ධර්මීය ඥානයේ තුලයි. පටිච්ච සමුප්පන්නව යා විමසා ඒ විමසා බලද්දී යාට සමීප තැනින් විමසන්න ගන්න ඕන. ළඟම තැනින් විමස. එතකොට තමයි යාට දැනෙන්නේ. අවිද්‍යාව ගැන කිව්වට කෙනෙකුට දැනෙන්නේ විඥානය ගැන කිව්වට දැනෙන්නේ. මොකද ඒක දැනින්ද නම් ඒක ගැන ගොඩාක් ධර්මණ අහලා ධර්ම සාකච්ඡා කරලා විමසලා තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය සද්ධා මාත්‍රේ මියැදෙන කෙනා ඒ එච්චර බරපතල පැත්තට යන්න ඕනේ නැහැ. එයා බලන්න ඕන මම මූණ දෙන මහ විශාලම ප්‍රශ්නය මොකද්ද? අද මූණ දෙන ප්‍රශ්නේ තමයි මේ ජරා මරණ. ඉතින් මේ ජරාවට පත්වීම මරණය කියන එක මගේ ජීවිතයේ බොහොම බරපතල සුලභ ප්‍රශ්නයක්. ඒ සුලභ ප්‍රශ්නේ වෙනුවෙන් තමයි මම යම් තාක් අද මොකම කරන්නේ. ඔක වෙනුවේ ජරා මරණයන්ගේ කල් දමා ගැනීමක් වෙනුවෙන් තමයි අපි ඔක්කොම කරන්නේ. ඉතින් ඒ සෑහෙන අපි මහන්සි වෙනවා, විශාල විඩාවක් ගන්නවා, විශාල මේ සැලසුමකට අපි යනවා, විශාල සැලසුමකට යනවා. ඉතින් අපි අපේ ජීවිතය ඇතුලේ අපි ගැන විතරක් නෙමෙයි ලෝකයේ මිනිසුන්ගේ අපි සමීපය අයගේ ජීවිතේ පවා අපි අයදිනවා. ඒ වෙනුවෙන් අපි විශාල ක්‍රියාමාර්ග වලට යනවා. දැන් බලන්න කෙනෙක් මැරෙන්නම වැටුනොත් ඉතින් වෛද්‍යවරු කොච්චර මහන්සි වෙනවද යාව ආයෙත් මේ තිබ්බ තත්ත්වයට ගන්න. දැන් හදවත එහෙම නැවතුණාම වෛද්‍යවරු සෑහෙන මහන්සි වෙනවා. මහන්සි වෙලා ඉතින් මේ වටේ එතකොට යාගේ පවුලයා එක ඇගහනවා, අඬනවා, වැළපෙනවා. ඒ කියන්නේ ලෝකේ අපේ සමීපයේගේ මරණේ පවා මරණේ ජරා මරණ වලට පත්වීම පවා අපිව කනස්සල්ලට පත් කරන දේ. දෛවයිදුර කොච්චර මහන්සි වෙනවද? සමහර කෙනෙක්ගේ හෘදේ වාස්තුව නැවතුනොත් එමේ යා නැවතත් ආය අනිත් පැත්තට ගන්න ඒගොල්ලෝ ගොඩාක් ඔගොල්ලෝ දැකලා ඇති අර ඇඳවල් උඩ නැගලා මහා පුදුමාකාර මහන්සියක් ගන්නවා. හෘද ස්පන්දන ආය යථා පරිදි ක්‍රියාත්මක වෙන විදිහට ගන්න. එහෙම සමහරට බොහොම දුර්වල වෙච්ච කෙනෙක් යා. නමුත් ඒ දුර්වල වෙච්ච කෙනාගේ පවා පැවැත්ම ගැන අපිට අදහසක් තියෙනවා. ඒ කියන්නේ අපි මූණ දෙන ලොකුම ප්‍රශ්නේ මේක. ජරා මරණ දුක. එතකොට මේ ජරා මරණ දුක කුමක ප්‍රත්‍යෝපකාරයක්ද? ප්‍රතිසන්දිය ප්‍රත්‍යෝපකාරයක්. ඉපදිලා අපි ඒකයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය ප්‍රත්‍යෝපකාරයේ කුමක් නිසා වෙච්ච එකක්ද? මේ ප්‍රතිසන්දිය ප්‍රත්‍යෝපකාරයට ප්‍රතිසන්දියට ප්‍රත්‍යෝපකාර වශයෙන් අනුබලය අනුග්‍රහය ලැබිලා තියෙන්නේ අන් කවර දෙකින්වත් නෙමෙයි. ප්‍රතිසන්දිය පිණිස අනුබලය අනුග්‍රහය අපට ලැබිලා තියෙන්නේ පින්වත්නි පින්න ඒ පුද්ගලයා තුළ විපාක පිණිස සසර කර්ම රැස්වීමෙන් ප්‍රතිසන්දිය ගෙනත් දීලා තියෙනවා. එතකොට විපාක පිණිස කර්ම රැස්වීම තණ්හාවේ අතිරේක ප්‍රතිලාභය. තණ්හාවට වෙච්ච වැඩ. ඔන්න ඔය විදියට ඔය පින්න තුළ විමසනකොට අර මේ අනුමාන ඥාණය තුළ එයා යම් තහවුරු වීමක් සහ සද්ධා මාත්‍රය තුළ ස්ථාවරත්වයක් ඇති වෙනවා. ඕක එක පැත්තක් විතරයි. ඔය පැත්ත දියුණු කළා කියලා කවුරුවත් සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්නේ ප්‍රඥාවෙන්. සද්ධා විතරක් තිබිලා වැඩක් නැහැ. ඒ ප්‍රඥාව තුලින් හැදෙන දේ තමයි පින්වත්නි ප්‍රත්‍යක්ෂ ඥානි. ආන්න අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියන්නේ නෝකට. ප්‍රඥාවෙන් හැදෙන්නේ ප්‍රත්‍යක්ෂමය ඥානය. ප්‍රඥාවෙන් හැදෙන්නේ. සද්ධා මාත්‍රෙන් අනුමාන ඥානයක් තිබුණට ප්‍රඥා මාත්‍රයකින් එයාව ප්‍රත්‍යක්ෂ ඥානයක් හදනවා. එතකොට එයා තුල යම් වෙලාවක ප්‍රත්‍යක්ෂ ඥානයක් හදනවා නම් ඒ ප්‍රත්‍යක්ෂ ඥානය එයා තුල යම් කිසි ආකාරයක ප්‍රත්‍යක්ෂ ඥානයක් එයා තුල හදනවා නම් ඒ ප්‍රත්‍යක්ෂ ඥානය ප්‍රත්‍යක්ෂ වීම පිණිස ඒක ප්‍රඥාවේ අත්දැකීමක් අනිත් එක අරක සද්ධාවේ අත්දැකීම සද්ධා මාත්‍රේ අනුමාන ඥානය සහ බැඳී පවතිනවා ධර්මීය ඥානයේ විසින් ඒක තහවුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඒකේ උපරිම සුගතියට යන්න පුළුවන් එතනින් එහාට නම් මොකක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ මකද්ද සද්ධා මාත්‍රය අනුමාන ඥානයත් එක්ක බැඳී පවතිනවා ඒක තහවුරු කරගන්න ධර්මීය ඥානෙ ඕන ධර්මීය ඥානෙන් අනුබලයක් ලැබෙන්නේ නැති වුණාට පස්සේ ඔයාලා කොච්චර දරුවට සද්ධාව දුන්නත් වැඩක් නැහැ අනුමාන ඥානෙ දුන්නත් වැඩක් නැහැ පුතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා එකක් අවබෝධ කළා මේක අපිලගේ ඒගොල්ලෝ ඉතින් අහලා පැත්තකට දානවා ඇයි අර ධර්මීය ඥානෙන් තමයි ඒක තහවුරු වෙලා ස්ථාවර වෙලා යා ධර්මයේ දරාගෙන ධර්මයේ මත පිහිටලා යා ඉස්සරහට යන්නේ එතකොට මේ කතාවෙන් යාට කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ ඉතින් මේකේ උපරිම සුගතිය කරා යාව අරන් යනවා ඊට පස්සේ යා මොකද කරන්නේ අර අනුමානේ ප්‍රත්‍යක්ෂය දක්වා අරන් යන්න ඕන ඒකනේ අනුමානේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එතකොට මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අනුභූතිවාදී ප්‍රවණතාවේ ඊටාම වැදගත් අනුභූතික ප්‍රවණතාවේ අනුභූතිවාදී ප්‍රවණතාවේ කියලා කියන්නේ තමන් තුළ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස උපාය මාර්ග ඕන තමන් තුළ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස උපාය මාර්ග ඕන ඒකට කියන්නේ අනුභූති ආනුභූතික ප්‍රවණතා කියලා ඔගොල්ලෝ හොයලා බලන්නකෝ ඉන්ටර්නෙට් එකේ ගහන්නකෝ අනුභූතිවාදී කියලා. ඒ අනුභූතිවාදී කියලා කියන්නේ තමා තුළ තහවුරු කරගන්න ඕන එක. තහවුරු කරගන්න අපිට කියනවා රුවන්වැලි සෑය කියලා එකක් තියෙනවා කියලා. ඉතින් අපි අහලා ඔකට සාදු කියලා වැඩක් නැහැ. අපි ගිහින් රුවන්වැලි සෑය අපේ ඇස් දෙකෙන් දකින්න ඕන අන්නේ ඒක තමයි පින්නත් නික තහවුරු කරගැනීම. අර ලකුණු ඔස්සේ රුවන්වැලි සෑය ගැන විමසන්න ඕන. අපිට කියනවා නුවරට නුවර දළදා මාලිගාව කියලා එකක් තියෙනවා කියලා. ඒ ප්‍රවණතාවය මේ අනුභූතිකව තමන්ගේම අනුභූතියක් බවට පත් කරගන්න ඕනේ. එතකොට මේ තමන්ගේම අනුභූතියක් බවට පත් කරගන්න අවශ්‍ය දේ ප්‍රඥාවේ අත්දැකීමක්. ඒක ඒ නිසා මේ පැත්තෙන් මේ වැඩිච්ච කතාව බොහොම සෑහෙන්නේ නැහැ. වෙන සද්ධාව වඩන එක විතරක් කිසිම අයුරකින් ප්‍රමාණවත් නැහැ. සද්ධාව වැඩිම සහ සද්ධාව වැඩිම කියන එකත් ඊට පස්සේ යා තුල අනුමාන වශයෙන් ගොඩනගාගත්ත දැනුමත් බුදුරජාණන් වහන්සේ මෙබඳු කෙනෙක් නිකෙලෙස් වුණ කෙනෙක්ලු උන්වහන්සේ දුක ඉවර කරගත්තලු දුක ඉවර කරගන්න උන්වහන්සේ සත්‍ය අවබෝධය හොයන්න මහා කල්ප අසංඛ්‍ය ගණන් පෙරුම් පුරාගෙන ආවලු අපි දැක්කේ නැහැනේ පෙරුම් පිරුවද නැද්ද කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරාලු ඉතින් අවබෝධ කරාලු කිව්වට අපි දැක්කද අපි දැක්කේ නැහැ සද්ධා මාත්‍රෙන් විශ්වාස කරගන්නයි වෙන්නේ තේ විශ්වාසයේ තහවුරු වෙන්නේ අර ධර්මීය ඥානින් අර එයාට පැහැදිලිව පේනවා මින් ලිහිනවනේ ඇත්තනේ මේ කතාව කියලා. එයාට පේනවා මේ ජරා මරණ දුක මේ ජරා මරණ දුක ප්‍රත්‍යෝපකාරය ගන්න ප්‍රතිසන්දීන් ප්‍රතිසන්දී ප්‍රත්‍යෝපකාර ගන්න විපාක පිණිස රැස්වෙච්ච කර්මෙන් විපාක පිණිස රැස්වෙච්ච කර්මේ උපකාරය aran තියෙන්නේ තණ්හාවෙන් කියලා. බොය විදිහට විමසනකොට ඇත්තනින් නම් මේ බුදුරජාන් වහන්සේ මෙහිම විමර්ශනයක් කරලානේ කියලා එයාට දැනෙන්න ගන්නවා. තොරට සද්ධා මාත්‍රයත් අනුමාන ඥානයත් තුළ යම් තහවුරු වීමක් ඇති වෙනවා. ඒ ඔය විමර්ශනයට අපි කියන්නේ ධර්මීය ඥානය කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ අනිත් පැත්තෙන් ප්‍රඥාවේ අත්දැකීමක් විදිහට තමයි ඒ ආනුභූතික ප්‍රවණතාවය තුළින් යට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අනුමානයයි ප්‍රත්‍යක්ෂයයි ලෝකේ දැනුම් පරා ඥාන මාර්ග දෙක ඔක තමයි ලෝකේ කතා කරන්නේ. තෝවා ගැන අපි ඕන තරම් කියන්න. මේ බටහිර දර්ශනේ ඕවා ගැන මේ සමහරලාවට මට මතකයි ඒ කාලේ විශ්වවිද්‍යාලවල ඉන්නකොට ඔය අනුභූතිවාදය ගැන එක පේපර් එකක් කරනවා මාස 6ක් පොඩි කෑලි ටිකක් අල්ලගෙන සමහර මහාචාර්යවරු පොඩි කෑලි ටිකක් අල්ලගෙන සම්පූර්ණ එක සෙමස්ටර් එකක්ම කරනවා ඔය ටික මාස 6ක් ඔය අනුභූතිවාදේ උගන්වනවා උගන්වන්න දෙයක්වත් නැහැ පින්වත්නි අර මාන්නක්කාරකමට පිළිගන්න කැමති නැහැ මුකුත් නැහැ කියලා ලංකාවේ මහාචාර්යවරු තරම් මාන්නකාර පිරිසක් නැණි. හරිම මාන්නකාර. පිළිගන්න කැමති නැහැ, තමන් ඔසවා තබනවා, පිළිගන්න කැමති නැහැ. මීට වඩා ලෝකේ සුන්දර අධ්‍යක්ීමක් බුද්ධ ශාසනයේ තියෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. දැන් අපි කියන්නේ මේ අපි කියන්නේ ලෝකේ සත්‍යයක් නම් අපි ඒක හොඳට කම් දෙන්න ඕන, හොයන්න ඕන, විමසන්න ඕන. ඒ නිසා මේ ගොඩාක් දැනුමින් ඔද්දල් වෙච්ච මිනිස්සු හරි මාන්නකාරයි. කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා ලංකාවේ ගොඩාක් බටහිර ලෝකෙ හිම නෑ ඇත්තටම. හරි විමසනවා. දෙයක් කිව්වම හරියට හොයනවා, විමර්ශනය කරනවා. ඉතින් බොහෝ දෙනෙක් මං කියන්නේ මහාචාර්යවරුම නෙමෙයි, බොහෝ සත්පුරුෂ මේ අපේ බණ එහෙම අහන හුඟා මහාචාර්යවරු ඉන්නවා ලංකාවේ. හරියට ඉන්නවා එහෙම. ඉතින් එහෙම මං කියන්නේ මේ මහාචාර්යවරුන්ට ගරහන්න නෙමෙයි. නමුත් පින්වත් නේ අර දැනුමින් මහා විශාල වශයෙන් ඔද්දල් වුණාට පස්සේ යා සත්‍ය අවබෝධය කියලා දෙයක් කිය තියෙනවා කිව්වොත් එයා කටේ කුණින් ඉනා වෙනවා. ඇයි මොකක්වත් දන්නේ නැහැ නේ මේකක්වත්. දන්නේ අර ටික විතරයි. ඊට වඩා මොකුත් දන්නේ නැහැ ඇත්තටම. එයාට උවමනාවක් නැහැ මොකුත් ගැන දැනගන්න. මොකද එයා හිතාගෙන ඉන්නේ එයා පරම සත්‍ය දන්නවා වගේ. ඉතින් ඔන්න ඔය තැන නම් හිර වෙන්න එපා පින්නවා. නිදහසේ බලන්න. නිදහසේ විමස. ඒ විමසද්දී පරණ දැනුම ඔක්කොම වහලා තියන්න පැත්තකි. විමසද්දී මම නම් කර දෙයක් විමර්ශනය කරද්දී මම දාන්න දෙයක් බලන්නේ නැහැ. හොඳට කන් දෙනවා. ඉතින් මට කවුරු හරි කෙනෙක් මොකක් හරි කිව්වොත් මම නම් කරන්නේ ඒක හොඳට කම් දීගෙන ඉන්නවා. මම දාන්න පටිසමුපාදයෙන්වත් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්වත් විමසලා බලන්නේ. ඉතින් යාට හොඳට කම් දීලා අහගෙන ඉන්නවා. ඉතින් කම් දීලා අහගෙන ඉන්නකොට ඒක යථාර්ථේ නෙමෙයි, මේක බොරුවක්, මේ හදාගත්ත කතා ටිකක් කියලා දැනගත්තත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ හොඳට අහගෙන ඉන්න. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනේ ලස්සන තැනක්. එතකොට අපිට මේ බුද්ධ ශාසනේ අවශ්‍ය දේ තමයි මොකද්ද? ප්‍රත්‍යක්ෂය. එතකොට ප්‍රත්‍යක්ෂයේ සම්බන්ධ ප්‍රඥාවට, අනුමානීය සද්ධාවට සම්බන්ධයි. ප්‍රත්‍යක්ෂයේ සම්බන්ධ ප්‍රඥාවට, එයාට එයා තුළ ප්‍රත්‍යක්ෂ කර ගැනීම ප්‍රඥාවට සම්බන්ධයි. එතකොට එයාට මේ ප්‍රඥාවට අවශ්‍ය දේ එයාට කරගන්න නම් මේ දැන් ප්‍රඥාවට අයිති දේ තමයි ප්‍රත්‍යක්ෂයට සම්බන්ධ. සද්ධාව තුළින් අයිති දේ තමයි අනුමානයට සම්බන්ධ. අනුමාන ඥානේ ප්‍රත්‍යක්ෂ ඥානේ. ඒතර අනුමාන ඥානේ මියදෙන්නේ සද්ධා මාත්‍රේ මියදෙනකොට, සද්ධා මාත්‍රේ මියදෙන්න නොදී ප්‍රවේශම් වෙන්නේ ධර්මී ඥානේ තුලින්. ධර්මී ඥානේ කියන එක ඉතාම වැදගත් දෙයක්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ප්‍රඥාව. මේ ප්‍රඥාවේ අත්දැකීමක් විදියට මේ ප්‍රඥාව තුළ යෙදෙන ශ්‍රාවකයා, ප්‍රඥාව තුළ විමසා බලන කෙනා, එයා ප්‍රඥාව තුළින් තමයි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. එයා තුළම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවා. විමුක්ත ස්වභාවය එයා තුළම එයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. විමුක්ත ස්වභාවය. එතකොට විමුක්ත ස්වභාවය එයා තුළම ප්‍රත්‍යක්ෂ කරගන්නකොට ඒ ප්‍රත්‍යක්ෂයට උපකාර කරන්නේ අන්වේ ඥානය. අන්න ඒක තමයි ඉතා විශේෂදී. ධර්මීය ඥානයත් අන්වේ ඥානයත් ගැන පවකල් දේශන තුනක් විතර කළා. එතකොට අන්වේ ඥානයෙන් කරන්නේ ප්‍රඥාව තහවුරු කරන එක. ධර්මීය ඥානයෙන් කරන්නේ ආනුමානිකව ගොඩනැගිච්ච සද්ධා මාත්‍රය තුළ තමන්ව පරිස්සම් කරන එක. ඒ ප්‍රවේශම ඉතාම වැදගත් එකක්. ඇයි ඒක නැති වුණොත් ඔයාලගේ දරුවන්ට පවා ඒක නැති වෙලායි තියෙන්නේ. කොහේයිද දන්නේ නැහැ. එතකොට යාලා ඉක්මනින් කරන්න ඕන. දැන් යාලා ඉක්මනින් කරන්න ඕන මේ ධර්මීය ඥානය හදන්න ඕන. කියන පරිසම්පෝදය අහන්න ඕන, අහන්න ඕන. එතකොට තේරෙනවා මේක ලෝකෙට අයිති නැති කතාවක් කියලා. මේක ලෝකෙ දන්නේ නැති කතාවක් කියලා පටිච්ච සමුපාදය තුළින් තමයි තේරෙන්නේ. ඒවා මේ කතාන්දර අහලා කාටවත් තේරෙන එකක් නෙමෙයි. එතකොට දැන් ප්‍රත්‍යක්ෂය වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාවේ අත්දැකීමක් විදියට. ප්‍රඥාවේ අත්දැකීම සහ ප්‍රත්‍යක්ෂයට උපකාර කරන්නේ අන්වේ ඥානෙ. අන්වේ ඥානෙ කියලා කියන්නේ අර ජරා මරණ ප්‍රත්‍යෝපකාරය ප්‍රතිසන්දියට ප්‍රත්‍යෝපකාරයේ විපාක පිණිස කර්ම රැස්වීම, ඒකට ප්‍රත්‍යෝපකාරයේ තණ්හාව. මේක තමන් තුල විමසනවා. ඒකනේ අන්වේ ඥානයි කියන්නේ ඒ අනුව ගලපා බැලීමෙන් උපදින නුවණ කියන එක තමයි අන්වේ ඥානයි කියන්නේ. අන්වේ ඥානයි කියලා කියන්නේ ධර්මීය ඥානයි කියන්නේ ඔය කියපු එක. අන්වේ ඥානයි කියලා කියන්නේ ඒ අනුව ගලපා බැලීමෙන් උපදින නුවණට තමයි අන්වේ ඥානයි. ඒ අනුව දැන් එයා ගලපන්න පටන් ගන්නවා ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙක් විදියට. එයාගේ එයා තුළ බලනවා ඔබ මම මේ මූණ දෙන ජරා මරණ අත්දැකීම, මම මේ වෙනකොට මූණ දෙන ජරා මරණ අත්දැකීම ඇත්තනේ නම් මේක කවුරුත් හදපු එකක් නෙමෙයිනේ. මේ හැමෝම කැමති මාව පරිස්සම් කරන්නනේ. අම්මත් කැමති, දරුවොත් කැමති, බිරිඳත් කැමති, ස්වාමියාත් කැමති, ඔක්කොම මාව පරිස්සම් කරන්න. ඒගොල්ල මගේ පැවැත්ම ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ පැවැත්ම මහ විශාල අභියෝගයකට ලක් වෙනවා. එහෙනම් මේක අපේ අම්මලා තාත්තලාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මට ඇයි මෙහෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ? අනේ මගේ මේ ප්‍රතිසන්දි විඥානයේ මව් කුසක පිටලා මනුස්ස ලෝකේ හැටගෙනනේ. මනුස්ස ලෝකේ කතාව මෙහෙමනේ. ඇයි මම මනුස්ස ලෝකෙට ආවේ? මනුස්ස ලෝකෙට එන්න මට බලපාපු ප්‍රධාන දේ අනේ මා තුල කර්ම රැස්වීමනේ විපාක පිණිස. විපාකයක් විදියට කර්ම රැස් වෙච්ච එකනේ මට මේ බලපාලා තියෙන්නේ. එතකොට විපාක පිණිස කර්ම රැස් වෙලා තියෙන්නේ මොකක් නිසාද? මා තුල ගොඩනැගිච්ච තණ්හාව නිසානේ. තණ්හාව නැත්තම් කර්ම රැස්වීම කියලා එකක් නැහැ නේ. මා තුල මේ තණ්හාවට වෙච්ච දෙයක් නේ මා තුල මේ තියෙන්නේ කියලා ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාම විමසලා බලන්න පුළුවන්. අන්නේ තමන්ව විමසනවා. ඒ තමන් විමසන්න යම්කිසි අනාත්මීය ස්වභාවයක් තමා තුල ප්‍රකට වෙනවා. මගේ වසඟේ පැවැත්විය නොහැක, ඒ වගේම ලෝකයට අභියෝග කළද නොහැක කියලා ඒක යම්කිසි ආකාරයක අනාත්මීය ස්වභාවයක් තමා තුල ප්‍රකට වෙනවා. ඔන්න ඔය අන්වේ ඥාණයෙන් තමයි ප්‍රඥාවේ අත්දැකීම තහවුරු වෙන්නේ. බලන්න දෙපැත්තයි. සද්ධාව තියෙනවා, අනුමාන ඥාණය තියෙනවා, මේක ප්‍රවේසම් වීම පිණිස ධර්මීය ඥාණය තියෙනවා. මේ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් තියෙනවා. ඒක ප්‍රඥාවේ අත්දැකීමක්. ඒක තහවුරු කර ගැනීම පිණිස අන්වේ ඥාණය කියලා එකක් තියෙනවා. ඒ අන්වේ ඥාණය කියන අරකට අනුව තමන්ව ගලපනවා. අර ධර්මීය ඥාණයට අනුව තමන්ව ගලපනවා. ඒ තමන්ව ගලපා බැලීමෙන් උපදින නුවණට අපි කියනවා අන්වේ ඥාණය. තමන්ව ගලපා බැලීමෙන් ඇතිවෙන තමා තුළ ඇතිවෙන මානසික ප්‍රවාහයට අපි කියන්නේ අන්වේ ඥාණය කියලා. අන්වේ ඥාණය. මෙන්න මේ සමස්ත කතාවට මෙහෙන් තුනයි, මේ පැත්තෙන් තුනයි, මේ ඔක්කොම ටික ඇතුලේ ඔයාලා ජීවත් වෙනවා නම්, මේ දෙපැත්ත ගැනම ඔයාලට සංවේදීකමක් තියෙනවා නම්, මේ දෙපැත්ත ගැනම ඔය පින්නතුන්ලා උනන්දුයි නම්, අන්නේ උනන්දුව සහිත අවකාශයට අපි කියනවා දිට්ටි සම්පන්නකම කියලා. ඔන්න ඔය උනා මේ පැත්තේ මේ කාරණේත් පේනවා, මේ පැත්තේ කාරණේත් පේනවා, එක පැත්තක් අදලා වැඩක් නැහැ කියලාත් පේනවා. දෙපැත්තම පේනවා, සද්ධාව පේනවා, අනුමාන ඥානෙ පේනවා, මේක ප්‍රවේසම් වීම පිණිස ධර්මීය ඥානෙ කියලා එකක් පේනවා. මොකක් ධර්මීය ඥානෙ? ජරා මරණ ප්‍රත්‍යෝපකාරී ලැබෙනවා ප්‍රතිසන්දීන්, ප්‍රතිසන්දීට උපකාරී ලැබෙනවා මේ පින්වත්නි විපාක පිණිස රැස්වෙච්ච කර්මයෙන්. ඒක අනුබලය අරගෙන තියෙන්නේ තණ්හාවේ. ඔය ටික ඇතුලේ ඉන්නකොට කවදාව සද්ධාව මැරින්නේ නැහැ. එයා තුල කිසිම ආකාරයකින් එයාගේ සද්ධාව මියදෙන්නේ නැහැ. එයා තුල යම්කිසි සද්ධානුසාරීකමක් ස්ථාවර වෙනවා, ප්‍රවේසම් වෙනවා. සද්ධාව තුල යා රැකෙන්න පටන් ගන්නවා. ඔගල කූ දක්ෂකමක්. එයා සද්ධාව තුල ක්‍රමානුකූලව රැකෙනවා පින්වත්නි. එතකොට එයා සද්ධාව තුල ක්‍රමානුකූලව රැකෙනකොට, එයා පරිසම් වෙනකොට, මේ ප්‍රවේසම තුල එයා වාසය කරනකොට, එයා අනිත් පැත්තෙන් හදන්න ඕන මොකද්ද? එයාට ඔකෙන් මොකුත් කරගන්න බෑ. නිවන් අවබෝධ කරන්න බෑ. නිවන් අවබෝධ කරන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ දේ ප්‍රත්‍යක්ෂ කරගෙන. ප්‍රත්‍යක්ෂ කරන්න සද්ධා මාත්‍රයට බෑ. ඒකට ප්‍රඥාව උපකාර කරනවා. ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂේ කරා යන ශ්‍රාවකයාගේ අත්දැකීමත් දෙකම යාට ලබන්නේ යාට උපකාර කරන්නේ මොකද්ද? එයාට උපකාර කරන්නේ අන්වේ ඥානෙ. අර ඉස්සෙල්ලා කියාපු කතාව යාම යාගේ ජීවිතය ඇතුලේ බලනවා. අන්න එතන තමයි පොඩි භාවනාවට ඉඩක් ඕන කරන්නේ. මේ ටික ප්‍රඥාවේ අත්දැකීම භාවනාවට රුකුලක් ගන්න ඕන. සද්ධා මාත්‍රයත් ඊට පස්සේ ඒ සද්ධා මාත්‍රය තුළින් ලැබෙන අනුමානික ඥානයත් මේ දෙක මත සුරක්ෂිත වීම පිණිස ධර්මීය ඥානයත්. හරි, මේ පැත්තෙන් ප්‍රඥාවත් ඒක ප්‍රඥාව තුළින් අත්දකින අත්දැකීම ප්‍රත්‍යක්ෂ යා තුළයි නිවන සාක්ෂාත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ නෙමෙයි. එයා තුළයි නිවන සාක්ෂාත් වෙන්නේ. නිවන සාක්ෂාත් වීම පිණිස අවශ්‍ය මූලික අඩිතාලම අපි කියනවා මොකද්ද? අන්වේ ඥානයි කියලා. අන්වේ ඥානයි. ඉතින් මෙන්න මේ දෙපැත්ත තියෙනවා. මේ දෙපැත්ත ගැනම සංවේදීකමක් තියෙන කෙනා ජීවත් වෙද්දී ආයේ දෙපැත්ත ගැනම සංවේදී ජීවත් වෙනකොට එයාට මේ දෙපැත්ත ගැනම උවමනාවක් තියෙනවා. ඉතින් යාගේ ඇතුලේ වැඩපිළිවෙලක් පොඩි දෙයක් මේක. එලියෙන් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේ අත්දැකීම් පරාසයෙන් සමන්නාගත වෙච්ච අත්දැකීම යම් කෙනෙක්ගේ ජීවිතයේ තියෙනවා නම් ඒකට අපි කියනවා දිට්ටි සම්පන්නකම කියලා. එක්තරා දර්ශනයක් එයාට තියෙනවා. දෙමළ එයාට දර්ශනයක් තියෙන්නේ. ඒක වෙනස්කම් නෑ. එයා දකින විදිහේ යම්කිසි ආකාරයක දිට්ටි සම්පන්නකම. දර්ශන සම්පත්තියක් එයාට තියෙනවා බුද්ධ රාජානන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට. ඉතින් මේ මේ දර්ශන සම්පන්නකම ගොඩනගන්න යා පන්තල් එන්න ඕනේ නෑ නිතර. එයාගේ ජීවිතයේ ඇතුලේ මෝරණ දර්ශන සම්පන්නකමක් තියෙනවා. ඉතින් මෙන්න මේ දර්ශන සම්පන්නකම ඇතුලේ යම් ශ්‍රාවකයෙක් පරිස්සම් වෙනකොට මේ දර්ශන සම්පන්නකම තුල එයා මේ දර්ශන සම්පත්තිය ඔසවා තබන්න ඕන. දර්ශන සම්පත්තිය ඔසවා තබන්න ඕන දෙපැත්තකින්. මේ තමයි මේක තව දුරටත් මෝරන්න ඕනේ. එක පැත්තක් එක විදියකට වැඩියෙන් මෝරලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔය පහුගිය කාලේ දේශනා කීපයකම කිව්වා අනුස්සතිය සහ අනුපස්සනාව කියලා දෙකක් ඕන කියලා. අනුස්සතිය උමනා කරන්නේ සද්ධා මාත්‍රේ හදාගෙන අර අනුමානික ඥානයේ තහවුරු කරගෙන ඊට පස්සේ ඒ අනුමානික ඥානයේ තහවුරු කරගත්ත කෙනා තුළ ඒ අනුමාන වශයෙන් ගොඩනගාගත්ත ඥාන සම්ප්‍රයුක්තකම තහවුරු කර ගැනීම පිණිස ධර්මීය ඥානය සුරක්ෂිත කරගෙන ඉස්සරහට යනකොට ඒක කිසිම ආයුරකින් කඩා වැටෙන්නේ නැහැ. අනුස්සතියක් තිබ්බොත් ප්‍රඥාව සහ ප්‍රත්‍යක්ෂ ඥානයට උපකාරය අරගෙන ඒ උපකාරාර්ථය අන්වේ ඥානිකය යනු තමන්ම ගලපලා බලනවා ඉස්සෙල්ලා කියාපු විදියට. තමන්ව ගලපා බලමින් තහවුරු කර ගැනීම පිණිස තමයි අනුපස්සනාව වමනා කරන්නේ. අනුපස්සනාව. ඇයි යාව විමසා බලන එකම අනුපස්සනාව එච්චරයි. එයා යාවම විමසා බලනවා. ඒකට අනුපස්සනාව. ඉතින් මෙන්න මේ විදියට අනුස්සතිය සහ අනුපස්සනාව මේ දෙපැත්තට දාන්න පුළුවන්. අනුපස්සනාව ප්‍රඥාවේ අත්දැකීමක්, අනුස්සතිය සද්ධාවේ අත්දැකීමක් කියලා මේ දෙපැත්තට දාන්න පුළුවන්. බලන්න ලස්සනට මේක ගලපලා දෙපැත්තට දාලා ශ්‍රාවකේ සත්‍ය අවබෝධය කරා යන්න බොහොම එක තලයක තියෙන්න ඕනේ මේ දෙපැත්තම. සද්ධාව කඩා වැටුණොත් ඒත් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ප්‍රඥාව කඩා වැටුණොත් කොහොමඩවත් යන්න බෑ. කොහොමඩවත් යන්න බෑ. මේ දෙපැත්ත එකම තලයක දියුණු වෙන්න ඕන. මිනිස් ආද ඉන්නවා සමහර අය. ඒගොල්ලෝ එක පැත්තක් ගුණ ධර්ම හදනකොට අනිත් පැත්ත කඩා වැටලා. ඒ පැත්තෙන් ගුණ ධර්ම හදන්න හදනකොට අනිත් පැත්තෙන් ආයෙ ගුණ ධර්ම කඩා වැටලා. එයි මේ දිට්ඨි සම්පන්නකමට හරියන විදියට දෙපැත්තම එකම තලයකදී ගුණ ධර්ම දියුණු කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි උනත් ඔය පුද පූජාවත් පිළිවෙත් වන්දනාමාන ඒවටත් අපි වටිනාකමක් දෙන්නේ එකයි. දැන් අපේ දේශනාවලදී අපි ඒවට හරියට වටිනාකමක් දෙනවා. සමහර අය කියන ඕවා වැඩන්නේ නැහැ. දැන් ඔබ වහන්සේලම කියනවනේ මේ විදර්ශනා කරන්න ඕන කියලා. ඕවා මොකටද? මේ මේ විදිහට පූජා තියන්නේ මොකද කියලා මිනිසු කියනවා. මේ දෙකම එක තලයක තියෙන ඕන. ඒක ධර්මයේ දාන්න කිනා තමයි ඒක දාන්නේ. දැන් ඉතින් විදර්ශනා කරාම ඇති නේද? ඕවා වැඩන්නේ නැහැ නේද? දැන් ඕවා කලින් කළානේ කීකී කියනෝ නේද? කවදාවත් එහෙම කියන්න එපා. මේ මේ අන්වේ ධර්මීය ඥානයත් අන්වේ ඥානයත් දෙක එකම තලයක තියෙන්න ඕන. සද්ධාවත් ප්‍රඥාවත් එකම තලයක තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂේ කරා යනකොට අර අනුමාන කරගත්ත එක ඔස්සේ විමසා බලන්න පුළුවන් දෙක එකම තලයක තියෙන්න ඕනේ. නැත්නම් එයා අමාරු වෙට හොඳට බලන්නකො. අනුමාන කරගත්ත දේෙන් විමසන්න බැරි නම් ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ. එයා ධර්මී කියලා වෙන එකට අහු වෙන්න පුළුවන්. එයා අනුමාන කරනවනේ බුදුරජාණන් වහන්සේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් සත්‍ය අවබෝධ කළාලු. එයා අවබෝධ කරනකොට අර යාට ආ මේක නේද මේ මට දුක්ඛාරිය සත්‍ය කියන්නේ කියලා යා තුල ආර්ය සත්‍ය වැඩෙනකොට අර අනුමාන කරගත් එක දිහා බලන්න ඕන. එතකොට තමයි ආ මට දැන් මම මේ අනුමාන කරපු එක හරිනේ දැන් කියලා යා තුල අර අනුමාන කරපු එකම තමා තුල තහවුරු වෙන්න පටන් ගන්න. හරිනේ මං අනුමාන කරපු විදිය මං අනුමාන කරපු දේ කොච්චර නිවැරදිද බලන්න මේ බුදුරජාණන් වහන්සේ අනුමාන කරලා වදාළ දේ මේක නේද කියලා අර අනුමානෙ දිහා බල බලා තමයි තමා තුල ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ. ඉතින් යන්නේ එහෙම ඉස්සරහට යන්න ඕන පින්වත්. එහෙම යන්නේ නැතුව කවදාකවත් පින්වත් මේ බුද්ධ ශාසනය පිළිසරණක් කරා යන්න බෑ. එහෙනම් ඒකයි මං කිව්වේ අර සද්ධා මාත්‍රේ ඊටාම වැදගත්, ප්‍රඥා මාත්‍රේ අතිශය වැදගත්. මේ දෙකම එකම තලයක එකම රේඛාවක වැඩෙන්න ඕන. එකම නැ දැන් මේක එක පැත්තක් හදලා වැඩන්නේ. ඒ නිසා අපි පුද පූජා වත් පිළිවෙත් හොඳට කරන්න ඕන. හොඳට කරන්න ඕන. ඊට පස්සේ තමයි හොඳට පටිච්ච දැන් අර ඊළඟ එක තමයි ඇත්තටම මේකේ තව දෙයක් තියෙනවා. ධර්මීය ඥානය හදන්න යටත් පිළිසින් සත්‍යයට දෙපාරක්වත් පටිච්ච සමුප්පාදේම අහන්න ඕන. සතියේ දෙපාරක් වා අනුමාන ඥාන ඒකෙන් තමයි පින්නත් ධර්මීය ඥානෙ හැදෙන්නේ. අන්වේ ඥානෙ හදන්නේ යා හැමදාම රාත්‍රියේ විමසන්න ඕන මේක විනාඩි 5ක් විතර අරන්. එයා විමසන්න ඕන ඇත්තටම මම ඉන්නේ අභියෝගයක. මොකද්ද මගේ අභියෝගේ? එන්න එන්න ජරා මරණ දුක බහුල වෙනවා. මේ ජරා මරණ දුක මාතුල බහුල වෙන්නේ ඇයි? මොකක් නිසාද? මේ ප්‍රතිසන්දි විඥානේ පිටපු කමක් නිසා. ප්‍රතිසන්දියයි මේ ජරා මරණ වල සාධකේ. ප්‍රතිසන්දියට සාධකයේ තමයි විපාක පිණිස කර්ම රැස් වෙච්ච එක. ඒ විපාක පිණිස රැස්වෙච්ච කර්මයට හේතුව තණ්හාව කියලා යා යාවම විමසා බලන්න ඕන. එතකොට යා තුල අන්වේ ඥානෙ වැඩිලා ප්‍රඥාවට උපකාරයෙන් ලැබිලා ප්‍රත්‍යක්ෂ ඥානෙට යා තුල අවකාශයක් ලැබෙන්න નિયમિતයි. දැන් යාට ඊටාම දියුණුකමක් එකට සුන්දර අවකාශයක් ලැබෙන්න નિયમિત පදනමක් එයා තුල පිහිටමින් තිබෙනවා. දැන් මෙන්න මේ தত্ত্বය තුල ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මේ දර්ශන සම්පන්නකම තව පියවර දෙකකින් ඉදිරියට ගෙනියන්න. තව පියවර දෙකකින් එයාට මේ දර්ශන සම්පන්නකම ඉස්සරහට ගෙනියන්න සිද්ධ වෙනවා. මොකක්ද මේ පියවර දෙක? මේ පියවර දෙක තමයි පින්වත්නි, එයාට මේ සම්පූර්ණ අර ධර්මීය ඥානය ඇතුළේ යාට පේන්න ඕන සත්‍ය අවබෝධය මොකකින්ද වැහිලා තියෙන්නේ? එයාට පේන්න ඕන. පින්වත්නි, මේ සත්‍ය අවබෝධය වැහිලා තියෙන්නේ කර්මයනුත් විපාකයනුත් ක්ලේශයන්ගෙනුත්. ඒ නිසා ඒවට අපි කියනවා ආවරණය කියලා, කම්මාවරණ කියලා කියනවා. එතකොට සත්‍ය අවබෝධ කෙනෙක්ගේ සෝවාන් මඟ වැහිලා තියෙන්නේ කර්මෙන්. කවුරත් වහලා නැහැ. කවුරුවත් වහලා නැහැ. තමන්ගෙම කර්මෙන් එක වැහිලා. තමන්ගෙම විපාකෙන් එක වැහිලා. ඒ නිසා විපාකාවරණ කියලා අපි කියනවා. තමන් තුළම හටගත්ත කෙලෙස් වලින් වැහිලා ඒක කවුරුවත් වහන්නේ නැහැ. ක්ලේශාවරණ ලෝකේ කාටවත් එක වහන්න බෑ. ඒක වහන්න බෑ. ඒක විවෘත කරන්නත් බෑ කාටවත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේවත් විවෘත කරන්න මැදිහත් වෙන්නේ නැහනේ. ඒ ආවරණේ කඩාගෙන යන්න තියෙන්නේ තමන්ටමයි. එතකොට අපේ සත්වෝවන් වෙන එක වැහිලා තියෙන්නේ කාර්මාවරණේනුත් විපාකාවරණේනුත් කිලේසාවරණේනුත්. එතකොට අර ධර්මීය ඥානයේ තුල කර්ම විපාක කෙලස් ටික අඳුනගන්නිකම තමයි ආවරණේ කඩලා දාන්නේ කන්න. ඕක තමයි ඉතාල වැදගත් දේ. දෙකෙනෙක් කහන් බලා මේ ආවරණේ කඩන්නේ කොහොමද? හරි වැහිලා කියමුකෝ. කර්මේනුත් ආවරණේ වෙලා, විපාකේනුත් ආවරණේ වෙලා, කෙලෙස් වලිනුත් ආවරණේ වෙලා. ඉතින් කම්මාවරණ, විපාකාවරණ, කිලේසාවරණ කියන ඒවායින් ඔබ වහන්සලා කියන විදිහට නිවන් මඟ ආවරණේ වෙලා. ඉතින් මේ ආවරණේ වෙච්ච එක අයින් කරන්න දැන් මොකද? මොකුත්ම කරන්න දෙයක් නැහැ. මේ අර ධර්මී ඥානිය තුල කර්මී කොටසත්, විපාකේ කොටසත්, කෙලෙස් වල කොටසත් දකින්න එකමයි ආවරණේ කැඩාගෙන වැටෙන එක. ඒකට ප්‍රතිපත්තියක් නැහැ. ඒක දකින්න එක. දැන් උදාහරණයක් විදියට අපි කිව්වා ජරා මරණ තියෙනවා, ප්‍රතිසන්දිය තියෙනවා, විපාක පිණිස රැස්වෙච්ච කර්මයේ තියෙනවා, තණ්හාව තියෙනවා. ඉතින් මේකේ කර්මී මොකද්ද? මේකේ කර්මී තමයි අර විපාක පිණිස රැස්වෙච්ච දේ. හැමදින් කිව්වේ අපිට ප්‍රතිසන්දිය ලැබිලා තියෙන විපාක පිණිස කර්ම රැස්වෙච්ච ඒ තමයි කර්මය. විපාකේ මොකද්ද? විපාකේ තමයි ප්‍රතිසන්දියයි, ඒ නිසා ගොඩ නැගිච්ච ජරා මරණයි විපාකේ. කෙලෙසේ මොකද්ද? කෙලෙසේ තමයි තණ්හාව. කෙලෙස් ටික තණ්හාව. කර්මයේ තමයි මොකද්ද? කර්මයේ තමයි තණ්හාව නිසා රැස්වෙච්ච විපාක පිණිස ගොඩ නැගිච්ච ප්‍රතිසන්දියට අදාළව ගොඩ නැගිච්ච තමා තුළ ගොඩ නැගිච්ච ශක්තිය. ඒක තමයි කර්මය. විපාකේ ඒ නිසා ඒ ප්‍රතිසන්දියත් ජරා මරණත් මුණ ගැහිලා. ඒක විපාකේ. මෙන්න මේ විදියට අර ධර්මීය ඥානිය තුළ කර්මයයි විපාකයයි කෙලෙසේ අඳුනගන්න එක තියෙන්නේ. ඒ අඳුනගන්න එකමයි ආවරණේ කඩා දානකම. ආවරණේ අයින් කරලා දානකම කියලා කියන්නේ මොකද්ද? ඒ ආවරණේ අයින් කරන්න 아무තු ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැ. ඒකට කිසිම ප්‍රතිපත්තියක් කොමනා නැහැ ඇත්තටම. ධර්මීය ඥානයේ තුල කර්මයේ සීමාවත් විපාකයේ සීමාවත් කෙලෙස්වල සීමාවත් නිතර නිතර දකින්න එක, නිතර නිතර අඳුන ගන්න එක තමයි ආවරණේ කඩන්නේ. නිරුද්ධ කරන්න ඊට පස්සේ තියෙන ආවරණේ කැඩුවට පස්සේ නිරෝධයට අවශ්‍ය ටික විතරයි කරන්න ඕනේ. එතකොට කර්මී කම්මා කර්මයක් විපාකයක් කෙලෙස් වලිනුත් නිවන් මඟ වැහිලා කියලා බුද්ධ ශාසනයේ නිතරම අපිට කියනවා. නිතරම කියන එක. ඉතින් මේක මේ දේශනා බොහොම වැදගත් එක හොඳට අහලා මේක හොඳට දරාගෙන පුරුදු කරන්ඩ මේ බොහොම වැදගත් දේශනා ඇත්තටම. එතකොට මේ ආවරණේ හොඳයි ස්වාමීන් වහන්සේ, දැන් මේ ආවරණේ වෙලා තියෙන එකට මොකද කරන්නේ කියලා කියන්නේ මොකුත් කරන්න දෙයක් නැහැ. ධර්මීය ඥානෙ තුලින් අද්දකපු දේ තුල කර්මයට අයිති දේත් විපාකයට අයිති දේත් ක්ලේශවලට අයිති දේත් දකින්න එක, අඳුනගන්න. ඒ අඳුනගන්න මට්ටම කියන්නේ කඩාගෙන වටනකම. ඒක කඩන්න වෙන විධික්‍රමයක් නැහැ. විධික්‍රමයක් නැහැ. එතකොට විධික්‍රමයක් නැති නිසා යා කර්මයට අයිති දේ අඳුනගන්නවා. කර්මයට අයිති දේ තමයි පෙර සසර තණ්හාව නිසා යාතුල ගොඩ නැගිච්ච සංකාරගත වීම. ඒක තමයි කර්මය. විපාකය ඒ නිසා අපිට හම්බෙච්ච ප්‍රතිසන්දියත් ප්‍රතිසන්දියත් ඊට පස්සේ ජරා මරණත් ජරා මරණත් ඊට පස්සේ කෙලෙසේ මොකද කෙලෙසේ තමයි තණ්හාව මේ ඔක්කොම වෙලා තියෙන තණ්හාවටනේ තණ්හාව කියන්නේ ක්ලේශයක් ඔන්න ඔය විදියට දකින්න එකෙන් එයා තුල මේ පැත්තේ සද්ධාව තවදුරටත් මෝරලා උඩට යනවා අනිත් පැත්තෙන් එයා බලනවා මා තුලත් මෙහිම කර්මයෙන් වැහිලා නේද විපාකයෙන් වැහිලා නේද කෙලෙස් වලින් වැහිලා නේද කියලා අර ප්‍රඥාවේ අත්දැකීම තියෙන ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ ඒකට පින්වත්නි ඒ පුද්ගලයා තුල අන්වේ ඥානය හදන්න ඕනේ කියලා බලපු එක ඇතුලේ ඔයාලට ඔයාලවම අර ධර්මීය ඥානෙන් ගලපලා බලන්න ඕනේ ඔයාලා දැන් බලනවා මේ මා තුලත් කර්මයෙන් වැහිලා නේද විපාකයෙන් වැහිලා නේද ක්ලේශ වලින් වැහිලා නේද කියලා බලනකොට ආයෙත් මේ සද්ධාව සහ ප්‍රඥාව එකම තලයකට එස වෙන්න ගන්නවා එකම තැනකට එකම විදියට එකම මට්ටමට එස වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න පියවර දෙකයි මම කිව්වේ පියවර තුනකින් උදව්ව ගන්න ඕනේ මුල් කතාවට අමතරව පියවර දෙකකින්. ඊට පස්සේ යා මොකද කරන්න ඕ? ඊට පස්සේ යා කරන්න ඕන දේ තමයි මේ ටික බොහොම දුර්වල තැනක් වගේ අපිට දැනෙනවා. මොකද මේක මේ තුන් කාලයටම අයිති සංසිද්ධියක් වගේ පේන්න ගන්නවා. ඒ නිසා මේ විදර්ශනා කරගන්න විදිහක් පොටක් පේන්නේ නැහැ. තුන් කාලයටම අයිති දෙයක් වගේ දැනෙනවා. ඇයි? මේ තණ්හා කරාලු, භව කර්ම රැස් වුණාලු, ඊට පස්සේ මෙහි ප්‍රතිසන්දියක් ලැබුවලු, ඉස්සරහට ජරා මරණ හම්බ වෙනවලු වගේ නිකන් බැලුවාම අපිට පේනවා නිකන් තුන් කාලේම කතාවක් වගේ. තුන් කාලේම කතාවක් විපස්සනාවට ගන්න බෑනේ. වච්චුප්පන්නංච ධම්ම වර්තමාන ධර්මනි විදර්ශනා කරන්න වෙන්නේ. වර්තමාන ධර්ම විතරනේ වර්තමාන ධර්ම විදර්ශනා කළොත්නේ අවබෝධය කරා යනවා කියලා බුද්ධ ශාසනේ කියන්නේ. අපි වර්තමානයේ කොයි කෑල්ලද කියලා හොයන්න බැරි තරමට මේ තුල යම්කිසි විසිරිච්ච බවක් පේනවා. මේ කතාවේ අර ධර්මීය ඥානයට අවශ්‍ය සාක්ෂිවල යම්කිසි විසිරිච්ච බවක් පේනවා. මේ තණ්හා කරාලු ඊට පස්සේ භවක පෙර සසර හේතුඵල මේ කර්ම රැස් වුණාලු ප්‍රතිසන්දයක් ලැබුවලු මේ ප්‍රතිසන්දය ලැබලා ඒ ප්‍රතිසන්දිය නිසා ජරා මරණ ලැබෙනවලු කිව්වම නිකන් එකම තැනක පේන නිකන් විසිරිච්ච බවක් මේවායි පේනවා. නමුත් විසිරිච්ච බවක් තුල යම් කිසි කෙනෙකුට විපස්සනාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහෙනේ. එතකොට යා මොකද කරන්න ඕනේ? මේ ටික ඔක්කොම එකම තැනකදී මේක දැන් විදිය දැන් මේ ටික ඔක්කොම තියෙන බව දකින්න ඕන. මේ ටික ඔක්කොම දැන් තියෙන බව දකින්න ඕන. එතකොට දැන් යම් කෙනෙක් තුල තණ්හාව දැන් අට ගන්නවා. ඇයි තණ්හාව අට ගන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයක් දැන් නැහෙනේ අපිට. අවිද්‍යාව තියෙන නිසා දැන් තණ්හාව අට ගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති නිසා අපි තුල දැන් තණ්හාව අට ගන්නවා. එතකොට දැන් තණ්හාව අට ගන්න නිසා මොකද වෙන්නේ? අපි තුල දැන් තණ්හාව අට ගන්න නිසා අද හැම වෙලාවකම අපි තුල ඒ තණ්හාවට නැවත නැවත ස්කන්ධයන් ගැන අපිට අදහසක් එනවා. ඇසින් ස්කන්ධ පහළ වෙනවට කැමති, කනහරා ස්කන්ධ පහළ වෙනවට කැමති. එතකොට මේ ස්කන්ධ නැවත නැවත පහළ වෙන එක ගැන අපිට අපේක්ෂාවක් තියෙනවා. එතකොට ස්කන්ධේ ඇස කන නාසය දිවකය මනස හරහා හය පැත්තකින්ම පංචස්කන්ධේ හට ගන්නවා. අන්න ඒ හට ගන්න එක ජාතිය. ස්කන්ධයන්ගේ බිඳීම මරණය. අන්න ඔක්කොම දැන් බලනවා. දැන් අර ප්‍රතිසන්දිය නිසා අනාගත ජරා මරණ කතාව අපි බලන්නේ නැහැ. අවිද්‍යාව නිසා අපි තුල ස්වභාවයෙන්ම තණ්හා කරන ගතියක් සිත තුල තියෙනවා. ඒ තණ්හා කරන ගතිය නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ තණ්හා කරන ගතිය නිසා නැවත නැවත පංචස්කන්ධයන් හට ගන්නවා. ඒ හට ගැනීම ජාතිය. ඒ පංචස්කන්ධයන් හටගෙන එතනම බිඳිලා යනවා. ඒක තමයි මරණය. කන්දානම් පාතු බාවෝ ජාති, කන්දානම් බේදෝ මරණේ. ජාති මරණය කියන්නේ ඕකට. දැන් එයාට පේනවා මේක දැන් තමයි වෙන්නේ. අන්න දැන් තියෙන නම් දැන් වෙන දෙයක් නම් ඔන්න දැන් විදර්ශනා කරන්න පුළුවන්. එතකොට එයා ගන්නේ කන්දානම් පාතු බාවෝ ජාතිය, කන්දානම් බේදෝ මරණේ. ස්කන්ධයන්ගේ සමුදය තමයි ජාතිය, ස්කන්ධයන්ගේ බිඳීම තමයි මරණය කියලා එයා දකිනවා. මෙන්න මේ විදියට එයා දැකලා මෙන්න මේ කන්දානම් ස්කන්ධයන්ගේ සමුදය සහ බිඳීම දෙක විතරක් භාවනාවට ගන්නවා ගලවලා. මේක කඩලා ගන්නවා භාවනාවට ඒක ඇල විතර. කන්දානම් පාතු බාවෝ, කන්දානම් බේදෝ කියන එක තමයි භාවනාවට. අන්න එතකොට අර දිට්ටි සම්පන්නකමට සතර සතිපට්ඨාණයෙන් උපකාරය ලැබෙන්න පටන් ගන්නවා. ඒ සතර සතිපට්ඨාණයෙන් උපකාරය ලැබෙනයි කන්දානම් බේදෝ, කන්දානම් පාතු බාවෝ කියලා ස්කන්ධ ටික අරගෙන ධම්මානුපස්සනාව විමසන්න ගන්නවා. එහෙම විමසා බලන කෙනා තුළ ස්කන්ධයන්ගේ සමුදයත් බිඳීමත් විතරයි හැම වෙලාවෙම පවතින්නේ කියලා ඒක විතරක් අරගෙන බලනකොට ඒකට වඩා ලෝකේ මොකක්වත් වෙන්නේ නැහැ අපි තුල කියලා බලලා ඒක අනිත්‍යානුපස්සනා සහ අනාත්මානුපස්සනා අනිත්‍යයි අනාත්මයි කියලා දුකක් කියලා බලන්න ඕනත් නැහැ මොකද ඒක ප්‍රකට නැහැ සමහර අයට අනිත්‍යානුපස්සනා අනාත්මානුපස්සනා කියන දෙකෙන් බලනකොට අනිත්‍යයි අනාත්මයි කියලා දෙකින් බලනකොට විපස්සනාවෙන් එයාගේ සිත ශුන්්‍යතාවයකට පත් වෙන්න ගන්නවා. අන්නේ ශුන්්‍යතාවයට පත්වීමත් විපස්සනා කළොත් එයා අනිවාර්යෙන්ම මඟඵල ලබන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම එයා සෝවන් වෙන්න ඕන. තේම සෝවන් වෙන්න විදිහක් නැහැ. එනිසා ඔය පින්තුන්ලාට මේ විදික්‍රම ඉතාම ගැඹුරෙන් දරාගෙන විමසාගෙන සත්‍යාවබෝධය කරා යන්ට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ හෝරාවක ධර්මානුශාසනාව සඳහා අද ඉතාම මෛත්‍රියෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ කිත්සිරි කුලසිංහ මහත්මාත් ගෞතමී කුලසිංහ මහත්මියත් මේ අතු බොහොම සද්ධා සම්පන්නයි. ඉතින් අපි ඉදි කරන අර සති අභ්‍යාස මධ්‍යස්ථානයේ විශාල මූල්‍යමය දායකත්වයක් අපේ කිත්සිරි කුලසිංහ මහත්මාත් ගෞතමී කුලසිංහ මහත්මියත් ආධ්‍යාත්මික දියුණුව පතාගෙන අපට පූජා කළා. එයත් ඉතාම මෛත්‍රියෙන් සිහි කරමින් මේ පිනතුන්ට ආශිර්වාද කරනවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ පිනතුන්ලාට මේ කුසල් හේතුපකාර වේවා. විශේෂයෙන්ම කිත්සිරි කුලසිංහ මහත්මාත් ගෞතමී කුලසිංහ මහත්මියත් බලාපොරොත්තු වෙනවා. 95 වියට පත් තමන්ගේ ආදරණීය මෑණියන් වන අභයවතී පියසේන මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානය තුලින් රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසලානිසංස ධර්මයන් අභයවතී පියසේන මෑණියන්ට නිරෝගී සුව පිණිස වේවා. එතුමියට සුවසේම ධර්මයට සිහිය පිටුවාගෙන කුසල් සිත් වඩාගෙන පිළිවෙත් පුරාගෙන ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන බෝධිපාක්ෂික ධර්ම හොඳට නුවණින් විමස විමසා ජීවිතේ ගෙවන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මෙතනට සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර පිනතුන් සියලු දෙනාටත් කිත්සිරි කුලසිංහ මහත්මයා සහ ගෞතමී කුලසිංහ මහත්මිය ඇතුළු පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිණිස වේවා. කායික මානසික සුවසහනේ පිණිස වේවා. මේ ජීවිතයේ තුලදීම සත්‍යාවබෝධය කරා යන්නට මේ පින්නතුන්ට මේ කුසල් හේතු වාසනා වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ පින්නතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ අයගේ භවගාමී ජීවිතේ සුවපත් කර ගැනීම පිණිසත් හේතු උපකාර වේවා. විශේෂයෙන්ම අපටද ඉතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටද නිදුක් නිරෝගී සුව භවගාමී ජීවිත සුවපත් බව චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරූ පිනතුන්ට එවගේම අපේ පින්වත් කිත්සිරි කුලසිංහ මැතිතුමන් ගෞතමී කුලසිංහ මැතිණියගේ පින්වත් දරුවන්ට විදේශගතව සිටින පුතුන් දෙපළට ලේලිවරුන්ට එවගේම මිනිබිරියට සහ අනිකුත් හැම දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. ඒ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් බව කායික මානසික සුවසහනේ වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥානාලිකාවේ සියලු දේශකයන් වහන්සේලාට කාර්ය මණ්ඩලයට පින්වත්තුන් සියලු දෙනාට ආශිර්වාද කොට තිබෙනවා. දායකත්වයේ දරූ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ලක්වාසී ලෝකවාසී ධර්මී කෙරේ ඉතාම කැමැත්තෙන් මේ දේශනාවට එකතුණු සියලුම සද්ධාවන්ත පින්වතුන්ටත් මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.